సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శవన కాలో అయం బదంత ధమ్మ శవన కాలో అయం బదంత ధమ్మ శవన కాలో అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమదినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని, మే పిన్నుతున్లా మే మొహతే బలాపొరొత్తు అన్నీ ధర్మశ్రవణే కరన్నటాయి. అద మీ దేశనావే దాయకత్వేగిన కటయుతు కరన్నీ మీరిగమ కితుల్వల పహలగమ అంకాసూహాయ లిపినయే పదించి గంగానీ కౌశల్య మహాత్మ్య ప్రధాన పిన్వత్ పిరిసాయి. మే ఉతుమ్ ధర్మదానేట సదహతి దాయకత్వేగిన కటయుతు కరును లబాన్నీ. ఏ పిన్నతున్గే అరమును సిహి కరలా అపి దేశనావ అవసానయే అనుమోదనా కరంట బలాపొరొత్తు వెనో. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే. పిన్వత్ని, బుదురజానన్ వహన్సేగే మూవమండలిన్ వదాల శ్రీ సద్ధర్మయ అపవ సంసిందీమ దక్వామ అపవ అరగని యనో. సువపత్వీమట మహా విశాల జవయక్ మీ ధర్మే అప్పట లభా దినో. థింగ్ మీ సువపత్వీమట కెమతి కెనా నిర్రతురువమ బుదురజానాసికి ధర్మీ వస్తే విమసాండో. తిమి ధర్మీ వస్తే విమసా బలను కొట పుద్గలయాతుల గొడనగింట అవశ్య ఇతా సువిశేషదే, ఇతామ సువిశేషదే తమాయి ఏ ఏ కినాతుల గుడనగిన దర్శన జ్ఞానే. ఏ దర్శన జ్ఞానే నెతువ అప్పటి కవదాకవత్ అవబోధేకరా యాంట పులువంకమక్నే. దెంగ ఉదాహరణ యక్విదియట ఓ పిన్నతున్లాట సిద్ధ వినవా తమ తమన్గే జీవితయ తుల భాగ్యోతునహంసికి ధర్మేట అణువ విమసా గన్నో నం. ధర్మే అణువ జీవితే దకినో అనం. ధర్మేట అణువ సంసందనీకరల బలను అనం. ఒకటి ఒబే జీవితయ తులమ పరమార్థ వశయం సిద్ధవన దే ఒయ పిన్నతున్లాట దకింటాయి తేన్ని. వినదయాక్ కొయ పిన్నతున్లాట నెహె. ఒయత్తానికి జీవితే తులమ దకిండాయి తేన్ని. దెం ఉదాహరణయాక్ విదియట అపి లోకే తన్నాకరాన్ని అపి సితట బావ అపి దెంగ్ మీ దేశన హలహలమ దన్నో. అపి తన్నాకరాన్ని అన్ కవర దేకట వత్నిమి. అపి తన్నాకరాన్ని అపే సితట మాయి వినదేకట నిమి. ఇతడు అపి అపే సితట తన్నాకరను అనం. తన్నావ నిరుద్ధ కిరీమ పినిస అపట సిద్ధ వెన్నే అపేమ సిత అవబోధ కరంటాయి అన్ కవర దేకవత్ నిమి. ఇతడు తన్నావి నిరోధే పినిస అప కలయుతు అన్నీ అపేమ సిత అవబోధ కిరీమాయ్. ఇతడు అపి అపే సిత అవబోధ కరణో అనం. పలవినీకమాయి అప్పట సిద్ధ వినోవా అప్పట అపే సిత హొదట దకింద సిత అందునాగంట. ఇతడు ఏ సిత దకిన హెకియావ కేనిక అప్పట ఇతామ అత్యావశ్యతయ. సిత దకిన హెకియావ దుర్వలవును. ఏ దుర్వల వెచ్చ తనక కావదాకవత్ అవబోధే కరాయండ బే. ఇతడు ఈ మూలిక వశయం శ్రావకయాతుల గుడనగింట అవశ్య మూలిక దే తమాయి తమన్గేమ సిత అవబోధ కరగానికి. ఇతడు అవబోధ కరగానీమ పినిస ఏ పుద్గలయాట సిద్ధ వినో ఆ వివిధ క్రియామార్గవల్ట అన్న తే పలవిని ఏక తమాయి బుదురజానన్ వహన్సే మీ సితే క్రియావళియ సహా మీ సితకట ఉపకార లభిన అనుబలే పిలిబందు వదారద్ది అప్పటి అనుదైన వదాల బోమ లస్సన దయాక్ తేనో. ఇతామ అసిరిమత్ దయాక్ తేనో. ఏ భాగ్యతునాసి అనుదైన వదాల అసిరిమద్దే తమాయి ඉතා සුවිශේෂ දේ තමයි පින්වත්නි අපි අපේම සිත අපේම සිතින් දකින හැකියාව. එතකොට මේ හැකියාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දුන්න දෙයක් මිසක් අපි තුල ස්වභාවයෙන් මතුවෙච්ච දෙයක් නෙමෙයි. මෙච්චර කල් අපි මේ සසර යන්නේ මේ දීර්ඝ සංසාරේ ඉපදීපදි මෙරි මෙරි අපි යන්නේ අපිට අපේ සිත අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. අපිට අපේ සිත අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් අපිට කවදාකවත් වරදින්නේ නැහැ. අපිට කවදාවත් වරදින්න විදියක් නැහැ. එතන අපි අපේ සිත අවබෝධ කරද්දී සිත අවබෝධ කර ගැනීම පිණිස යන ගමන් මගේදී යන ගමන් මාර්ගයේදී අපිට තියෙන්නේ අපේම සිත දකින්නයි. එතකොට අපේම සිත අපිට දැක ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපිට සිත අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට පළවෙනි එක තමයි අපි සිත හොඳින් අඳුන ගන්න ඕනේ. එතකොට මේ අඳුනා ගැනීමේ දිගුවක් විදියට තමයි අවබෝධ කිරීම දක්වා අපට යන්න වෙන්නේ. එතකොට මේ අඳුනා ගැනීම කියන එක ඊටාම වැදගත් දෙයක්. එතකොට මේ අඳුනා ගැනීම කියන එක නැත්තම් අපට කවදාකවත් අවබෝධය කියන தത്വයට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ අඳුනා ගැනීම කියන අත්දැකීම ඊටා සුවිශේෂ දෙයක්. එතකොට මේ අඳුනා ගැනීමෙන්ම ආශ්‍රව දුර්වල වෙන්න පටන් ගන්නවා. දැන් අපිට තියෙන්නේ අපි මූණ දෙන අත්දැකීම තුළ ආසන්න වතයෙන් අපිට අභියෝගයේ විදියට පේන්නේ දිට්ටි ආශ්‍රව ටික. එතකොට මේ දිට්ටි ආශ්‍රව ටික නසනවා නම් දිට්ටි ආශ්‍රව ටිකට අභියෝග කරනවා නම් ඒ දිට්ටි ආශ්‍රව ටික නසන කෙනා, ඒ කියන්නේ දිට්ටි ආශ්‍රව දුරු කිරීමෙන් අපිට සෝවාන් වෙන්න පුළුවන්. ඉතින් සෝවාන් වෙනකොට තමයි අපි තුල තියෙන රළු නීවරණ ටික කැඩිලා යන්නේ. රළු නීවරණ ටික කඩන්නේ නැතුව නිවන් මඟ වඩාගෙන ඉස්සරහට යනවා කියලා දෙයක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් අද මිනිසුන්ට සියුම් නීවරණ ගැන උවමනාවක් තියෙනවා. නමුත් බොහෝ දෙනෙකුට රළු නීවරණ ගැන උවමනාවක් ඇත්තේ නැහැ. එතකොට රළු නීවරණ ගැන උවමනාවක් නැති වෙනකොට අපිට සියුම් නීවරණ දුරු කරනවා කියන එක වෙන්නේ නැති දෙයක්. රළු නීවරණ කැඩීමෙන් අනතුරුව තමයි අපට අපේ ජීවිතයේ සියුම් නීවරණ දුරු කරන්න තියෙන්නේ. නැත්නම් කරන්න බෑ. ඒතර අපි මූණ දෙන රළු නීවරණය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. කාමරාගය එහෙම නෙමෙයි. ඊට පස්සේ පින්වත්නි අපි තුල ගොඩ නැගෙන මාන්නේ රළු නීවරණයක් නෙමෙයි. අපි මූණ දෙන රළුම නීවරණේ තමයි සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය දුර්වල වෙන ආකාරයට අපි සක්කාය දිට්ඨිය දුර්වල වෙන ආකාරයට අපි ආශ්‍රව කඩලා දානවා නම් අපිට මුලින්ම තියෙන්නේ අපිට අපේ සිත දකි හැකියාවයි. සිත අවබෝධ කිරීමේ හැකියාව ගැන එහෙම නෙමෙයි මේ කියන්නේ. සිත දැකීමේ හැකියාව ගැන. එතකොට මේ සිත දකින හැකියාව කියන එක ඊටාම විශිෂ්ට දෙයක්. සිත දකින හැකියාව කියන්නේ ඊටා වැදගත් දෙයක්. එතකොට සිත දකින හැකියාව කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්, අපේ ජීවිතයට උවමනා කරන දෙයක්. සිත දකින හැකියාව කියන එකෙන්ම ආශ්‍රව දුර්වල වෙන්න පටන් ගන්නවා. එතකොට සිත දකින්නකොට අපිට පුළුවන් අපේ සිතේ ස්වභාවය දකින්න. අපේ සිත එක එක වෙලාවට එක එක ස්වභාවයන් ගන්නවා. එක එක ස්වභාවයන් ගන්නවා. හැබැයි ඒක ආවේනික தত্ত্বයක් විදියට අපි පිළිගන්න හොඳ නැහැ. සිත තුළ විවිධ ස්වභාවයන් මතුවෙනවා. ඒ විවිධ ස්වභාවයන් මතු වුණාට ඒ විවිධ ස්වභාවයන් අපේ ආවේනික தত্ত্বයේ විදියට අපි කවදාකවත් දකින්න හොඳ නැහැ. සිතේ විවිධ ස්වභාවයන් මතු වුණා වේ. හැබැයි ඒ මතු වෙන විවිධ ස්වභාවයන් ආවේනික தত্ত্বයන්සේ සලකා ගත්තොත් තමයි අපි ඒබඳු සිත් නඩත්තු කරන්නේ. ඒබඳු සිත් මත අපි පදිංචි වෙන්නේ. එතකොට සිතේ ස්වභාව විවිධයි. ඒ ස්වභාවයන් අපේ මතින් ගිලිහිච්ච දෙයක්. අපි මත තියෙන දෙයක් නෙමෙයි. ඒ ස්වභාවයන් අපේ මතින් ගිලිහිලා තියෙන්නේ. මොකද්ද ඒ ගිලිහීම? ඒ ගිලිහීම කියලා අපි මෙතන අදහස් කරන්නේ අපේ සිතේ ස්වභාවය අපේ තත්ත්වයක් නෙමෙයි. ඒක අපිට ඕන ඕන විදියට කලමනාකරණය කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි තුල මතුවෙන ඊළඟ මොහොතේ මතුවෙන සිතේ ප්‍රවාහය ගැන අපට කිසිම අදහසක් නැහැ. සරාගී සිත විය හැකි, මේ ඊට පස්සේ සදෝෂ සිත විය හැකි, සමෝහ සිත විය හැකි, සංකිට්ඨ සිත විය හැකි, විකිට්ඨ සිතක් විය හැකි, කියන්නේ හැකිලුණු සිතක්ද විසිරුණු සිතක්ද ඊළඟ මොහොතේ අපි තුල සකස් වෙන්නේ කියලා අපිට පාලනය කරන්න බෑ. අරමුණු ප්‍රතිබද්ධව ගොඩ නැගෙන තත්වයක් විදියට අපිට තේරුම් ගන්න විතරයි තියෙන්නේ. කිසිදු පාලනයක් නැහැ අපේ පාලනෙන් ගිලිහුණු ස්වභාවයක්. සමහර විට අවිමුක්ත සිතක් වෙන්න පුළුවන්. නීවරණ වලින් බැටකන සිතක් කියලා දැන් ඔයාලා මේ වෙලාවේ බණ අහගෙන ඉන්නවා. හැබැයි ඊළඟ මොහොතේ ওই පින්නතුන්ලා තුල ඉතා බරපතල විදියට නීවරණ වලින් බැටකන සිතක් ඔබ තුල පැන නගින්න පුළුවන්. එතකොට දැන් තියෙන සිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලයි ඒ සිත තමන් තුල උද්ගත වෙන්නේ. දැන් ඔබේ ඔබ තුල පවතින සිත නිරුද්ධ වෙලයි ඒ මට්ටම ඔබ තුල පැන නගින්නේ. ඒ මට්ටම ඔබ තුල ගොඩ නැගින්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේක ඉතාම සාවධානව අපි අපේ සිත විමසා බැලීමෙන් ගොඩනගා ගත යුතු ආධ්‍යාත්මික අත්දැකීමක්, වෙන දෙයක් නෙමෙයි. ඒ බඳු ආධ්‍යාත්මික අත්දැකීමක්. පින්වත්නි මේ සිත විවිධ ස්වરૂපයන් ගන්නවා. ඒ විවිධ ස්වરૂපයන් අපි මතින් ගිලිහුණු ස්වરૂපයන්. අපි මත තියෙනවා නම් අපිට ඒ ස්වરૂපය තිරණය කරන්න පුළුවන්. නමුත් අපට අපේ සිතේ ස්වરૂපය, සිත හැසිරෙන විදිය අපට කවදාකවත් අපට තිරණය කරගන්න පුළුවන් කමක් නැහැ ඇත්තටම. ඒ නිසා අපේ සිතේ ස්වરૂපයේ කෙබඳු ස්වરૂපයක් වුණත් බුද්ධ ශාසනය ඒ ස්වરૂපයට ගරහා කරන්නේ ඒක සිතේ ආවේනික තත්වයක් හැටියටයි, සිතට අදාළ විදිහක් හැටියටයි බුද්ධ ශාසනය පෙන්නන්නේ. ඒක රාගසිතද, ද්වේෂසිතද, මෝහසිතද, සංකිට්ඨ සිතද, විකිට්ඨ සිතද, විමුක්ත සිතද, අවිමුක්ත සිතද, සමාහිත සිතද, අසමාහිත සිතද, ඒ කුමන සිතක් උනත් ඒක ගැන විශේෂයෙන් අපි උද්දාමයක් හෝ පශ්චත්තාපයක් හදාගත යුතු නැහැ. මේ කෙනෙක් සමාහිත සිතක් තියෙනවා නම් ඒක මහ උද්දාමයට හේතුවක් නෙමෙයි. ඒක වෙනස් වෙලා යන්න පුළුවන්. ඒ වගේම අසමාහිත සිතක් තියෙනවා නම් අඬන්න දෙයක් නැහැ. අඬා වැළපෙන්න සෝසුසුම් හෙලන්න දෙයක් නැහැ. යම් කෙනෙක් තුල අසමාහිත සිතක් නම් තියෙන්නේ ඒ අසමාහිත සිත පිළිබඳ එහෙම කනස්සල්ලටපත් වෙන්න තරම් දෙයක් නැහැ ඇත්තටම. එහෙන් දැන් සමහර අය ඉන්නවා අපට, දැන් මටත් පහුගිය දවස්වලත් හම්බුණා කෙනෙක්, ඉතින් බොහොම බරපතල විදියට හඬා වැටුණා. එයාට සමාහිත සිතක් තිබුණා. ඉතින් ඒ සමාහිත සිත එයා පිරිහිලා ගියා. හැබැයි මේ ඒ සමාහිත සිත පිරිහිලා ගියාට පස්සේ ආයේ කවදාවත් ඒ සමාහිත සිත තමා තුළ උද්ගත වුනේ නැහැ කියලා. ඒ සමාහිත සිත ආයේ උද්ගත වුනේ නැහැ. මං ඒක බලාපොරොත්තුෙන් ඉන්නවා ස්වාමින් වහන්ස. මං භාවනා රම්මණේ විනාශ කර කර බලනවා. කලින් මට හොඳට භාවනා රම්මණේ මත විතර්කයේ තිබුණා, විචාරයේ තිබුණා, ප්‍රීතිය තිබුණා, පස්සද්ධිය තිබුණා, සමාධිය තිබුණානේ හාඳුරණේ, දැන් මට ඒකක්වත් නැහැ. ඉතින් ඒ එකක්වත් නැති වුණාට පස්සේ මට දැන් හරි පශ්චත්තාපයක් තියෙනවා, කනස්සල්ලක් තියෙනවා. ඒ අර කලින් තිබ්බ ආධ්‍යාත්මික අවකාශය දැන් එයා තුල පිරිහිලා ගිහින්. එතකොට ඒක තමයි සිතේ ස්වභාවය. අනාත්මයි අනාත්මයි කියලා බුදුරජාණන් වදාළේ මේක තමයි. ඉතින් අනාත්ම සිතක් මත සමුදය වෙන සමාහිතමය චින්තාව විශ්වාස කළ යුතු දෙයක්ද? නෑ. විශ්වාස කළ හැකි දෙයක්ද? ඒත් නැහැ. ඉතින් එයා අඬලා වැළපිලා සෝසුසුම් හෙලලා කිව්වේ, අනේ මට දැන් මට ඒ සමාධිමය අත්දැකීම දැන් නැහැ කියලා. ඉතින් ඒ සමාධිමය අත්දැකීම එයාට දැන් නැහැ කියලා, එයා දුක් වෙලා වැඩක් නැහැ. අඬලා දොඩලා වැළපිලා වැඩක් නැහැ. එයාට ඒකෙන්ම සිත අවබෝධ කරන්න පුළුවන්. අනේ සිතේ ස්වභාවයේ මම මේ අනාත්මය නේද අත්දකින්නේ, අනාත්ම ස්වභාවයේ නේද මම මේ දකින්නේ කියලා ඔය පින්නතුන්ලාට පුළුවන් සිතේ ස්වභාවය හොඳට දකින්ද. දැන් අපි හිතමුකෝ සිතේ ස්වභාවයේ කෙබඳු ස්වභාවයක් වුණත්, ඒක සමාහිත බවක් වුණත් අසමාහිත බවක් වුණත්, සරාගී බවක් වුණත් වීතරාගී බවක් වුණත් ඒක කමක් නැහැ. බුද්ධ ශාසනයේ සරාගී සිත ඇති වෙනකොට ඒකට ගරහන්නෙත් නැහැ. වීතරාගී සිත යම් කෙනෙක් තුල මතුවලා තියෙනකොට ඒකට ප්‍රශංසාම කරන්නෙත් නැහැ. මොකද සත්‍ය අවබෝධයෙන් නොවිච්ච කෙනෙක්ගේ සිත පෙරලෙනකොට ආයෙත් අර කෙලෙස් අනුසය මත එයා තැවරෙන්න පටන් ගන්නවා. කෙලෙස් මත එයා තැවරෙන්න පටන් ගන්නවා. ඉතින් එයා කෙලෙස් මත තැවරෙන්න පටන් ගන්න නිසා අපි කවරාකාරයකින්වත් අපේ ස්වභාවය විශ්වාස නොකළ යුතුයි. විශ්වාස කළ යුතු තත්ත්වයක් නෙමෙයි. එහෙමනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ජීවිතේ ගැඹුරින් විමසන, කියවන, ජීවිතේ දකින පිරිසක් හැටියට අපි අපේ ජීවිතය තුළ ධර්මාර්ථයෙන් විමසා ගන්නවා නම්, ඒ විමසා ගන්න කෙනා පළවෙනියෙන් කළ යුතු වන්නේ එයාගේ සිත හැසිරෙන විදිය අඳුන ගන්න එක. එයාගේ සිත හැසිරෙන විදිය අවබෝධ කර ගැනීමෙන් තමයි එයාට ජීවිතාවබෝධය, එහෙමත් නැත්නම් අමා නිවන, එයාගේ රළු නීවරණයන්ගේ කඩා වැටීම දකින්ට ලැබෙන්නේ. එතකොට එහෙනම් පළවෙනියෙන් තමයි ඔබේ සිතේ ස්වභාවය කුමක්ද කියන එක වැදගත් නෑ. ඒ ස්වභාවය කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කරන්න නැතුව, කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කරන්න නැතුව ඒ ස්වභාවය අඳුනා ගන්න හැකියාව තමයි අපි තුල තියෙන්න ඕන. ඒක සාධාරණීකරණය කරන්න යන්න හොඳ නෑ. දැන් අපි හිතමු කෙනෙක්ගේ සිතුවිලි ස්වභාවය දිහා බලලා ඉතින් අපි ඒක සාධාරණීකරණය කරනවා. දැන් තරුණ කෙනෙක්ගේ සිත හැසිරෙන විදිය බලලා එයාගේම අම්මා තාත්තා එයාව සාධාරණීකරණය කරන්න පුළුවන්. තරුණයෝ ඔහොම තමයි, අපිත් තරුණ කාලේ ඔහොමයි. එතකොට ඒක සාධාරණීකරණය කරනවා. ඒ සිතේ ස්වභාවය අඳුනා ගැනීමක්, දැකීමක්, විමර්ශනයක් එයා තුළ ඇති වෙන්නේ නැහැ. එයාගේ සිතේ ස්වභාවය එයා සාධාරණීකරණය කරනවා. එතකොට කවදාවත් අපි අපේ ස්වභාවය සාධාරණීකරණය කළ යුතු නැහැ. සාධාරණීකරණය කරන්නේ නැතුව සිතේ හැසිරීම ඉතා ප්‍රවේශමින් නිරීක්ෂණය කරන එකයි මූලික ශ්‍රාවකයාගේ නිවනට උපකාර කරන දේ. මූලික වශයෙන් ශ්‍රාවකයාගේ රළු නීවරණ කඩන්ට උවමනා කරන දේ. එතකොට රළු නීවරණ කඩලා දානෝ නම් එයා පළවෙනියෙන් කරන්න ඕන දේ තමයි එයාගේම සිත හැසිරෙන විදිය ගැන, එයාගේම සිත වැඩ කරන විදිය ගැන, එයාගේ සිත තුළ ඇතිවෙන ක්‍රියාත්මක වීම ගැන, එයා තුළ මතුවෙන සංවේදීකම. එතකොට මේ සංවේදීකම නැත්තං එයාට කවදාවත් ජීවිතාවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. එතකොට ජීවිතාවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකයෙක් නම් ඒ ශ්‍රාවකයා හැම වෙලාවකම පුළුවන් තරම් මහන්සි වෙන්න ඕන එයාගේ ජීවිතය තුළ යථාර්ථවාදී වෙන්න. එතකොට එහෙමනම් මේ ගතිය මූලික වශයෙන් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් තුළ, නිවන් මඟ වඩාගෙන යන කෙනෙක් තුළ ඇති වෙන්න ඕන තත්ත්වයක්. එතකොට ඒක තමයි බුද්ධ ශාසනයත් කියන්නේ මේ රළු නීවරණ තියනවා දර්ශනයෙන්ම දුර්වල වී යන දර්ශනය. එතකොට එයාගේම සිත හැසිරෙන විදිය දැක්කේක විතරයි එයා කළේ. එතකොට එයාට එයාගේ සිත හැසිරෙන විදිය එයා දැකගත් එක තමයි කළේ. එතකොට එයාට එයාගේ සිත හැසිරෙන විදිය දැකගන්න ලැබීම කියන්නේ දක්ෂකමක්. ඒක එයා තුළ මතුවන අතිශය දක්ෂකමක්. එතකොට එහෙමනම් ඔය පින්නතුන්ලාට පුළුවන් අපි උදාහරණයක් විදියට ගමුකෝ. මෙහෙම දැන් කෙනෙක් බණ භාවනා දියුණු කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එයා ජීවමානයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එයා ශක්තිමත්ව ඉන්නවා. එහෙම ශක්තිමත්ව ඉන්නකොට එයා තුල යම්කිසි ආකාරයක සමාහිත බවක් උපදිනවා. දැන් සමාධියක් එයාට තියෙනවා. ඉතින් චිත්ත සමාධිය තියෙනවා. ඉතින් චිත්ත සමාධිය කියන්නේ එයා තුල ඉපදිච්ච විශාල හැකියාවක්. දැන් භාවනා කරන්න හිත පෙළඹෙන්නේවත් නැති පැවිදි අයම භාවනාව ඕනේ නැහැ කියන වෙලාවක. භාවනා කරලා නිවන් දකින්න ඕනේ නැහැ, එහෙම භාවනාව නිවන් දකින්න උවමනා නැහැ කියලා පැවිදි අය පවා දේශනා කරන වෙලාවක එයා කැපවීමෙන්, උවමනාවෙන්, උනන්දුවෙන් එයා චිත්ත සමාධිය වඩනවා. එතකොට එයා කැපවීමෙන්, උනන්දුවෙන්, උවමනාවෙන් එයා චිත්ත සමාධිය හොඳට දියුණු කරනවා. එතකොට ඒ විදිහට එයා චිත්ත සමාධිය හොඳට දියුණු කරගෙන ඉන්නකොට ඒ චිත්ත සමාධිය මත එයා විශ්වාසය තියන්න හොඳ නැහැ. තමන්ගේ සිත දකින්නකම කියලා කියන්නේ ඇත්තටම එයාගේ චිත්ත සමාධිය විශ්වාස කරන්නේ නැහැ. මොකද සිත හැසිරෙන විදිය දන්න කෙනාට විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ. සිත හැසිරෙන විදිය යම් කෙනෙක් දන්නවා නම් ඒ සිත හැසිරෙන විදිය දන්න කෙනා තමන්ගේ සිත මත කවදාකවත් විශ්වාසයක් තියන්නේ නැහැ. දෙගයන්ට සමාහිත බවක් තිබුණත්, එක්තරා චිත්ත සමාධියක් තිබුණත්, ඒ චිත්ත සමාධියක් තියෙන කෙනා පවා එයාගේ සිත කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් සමාධිය කියන්නේ ඉතා හොඳ ආධ්‍යාත්මික අවකාශයක්. සමාධිය කියන්නේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට උවමනා කරන දෙයක්. සමාහිත බවක් තියෙනවා කියන්නේම මහ විශාල හැකියාවක්, එයා තුළ මතුවන විශිෂ්ට දක්ෂකමක්. නමුත් ඒ දක්ෂකම තුලවත් එයා තුල ඇතිවෙච්ච සමාධිමය සිත විශ්වාස කරන්නේ නැහැ. මොකද සිත ඊළඟ මොහොතේ කොහොම වෙනස් වෙයිද කියලා අපි දන්නේ නැහැ. එතකොට සමාහිත බවක් යම්කිසි භාවනාවක් කරන කෙනෙක් තුල සමාහිත බව ශ්‍රේෂ්ඨ දෙයක්. නමුත් සමාහිත බව මත විශ්වාසය නොතබායින්ට එයා තුල දක්ෂකමක් තියෙන්න ඕන. මෙන්න මේ දක්ෂකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් දෙයක්. එතකොට දැන් බලන්න, සාමාන්‍ය කෙනෙක් තුල මතුවෙන රාගසිත නෙමෙයි මේ අපි කතා කරන්නේ. ද්වේෂසිත නෙමෙයි. බණ භාවනා කරන කෙනෙක් තුල ඇතිවෙන සමාහිත සිත කියන එක ශ්‍රේෂ්ඨයි. නමුත් එයා ඒ සමාහිත සිත මත විශ්වාසය තබන්නේ නැහැ. එතකොට මේ සමාහිත සිත මත එයා විශ්වාසය නොතබා ඉන්නකොට, සමාහිත සිත මත එයා විශ්වාසය නොතබා එයා සමාධිය වඩනවා. හැබැයි එහෙම සමාධිය වැඩුවට සමාහිත සිත මත එයා විශ්වාසය තියන්නේ නැහැ. ඇයි විශ්වාසය තියන්නේ නැති? සිත ඕන වෙලාවක කන පිට හැරෙන්න පුළුවන්. හොඳට පිළිවෙත් පුරාගෙන ඉන්නවා. ඉතින් අනිත් පැත්තට පෙරලිලා යනවා. ඉතින් අපි මොන සමාධියද? බොහොම ගැඹුරින් සමාධිය වඩපු අය පවා ජීවිතේ පිරිහිලා ගිහින් තියෙනවා. බොහොම හොඳට දියුණු සමාධිමය අධ්‍යක්ෂින් තිබ්බ අය පවා කඩාගෙන වැටිලා තියෙනවා. එක හාමුදුරු කෙනෙක් හිටියා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ හොරු කණ්ඩායමකට අයිති කෙනෙක්. එයා හොරෙක්. එතකොට ගිහි ඊට පස්සේ එයා පැවිදි අතෑරුනම හොරකම් කරන්නට යොමු වුණේ. ඉතින් එයා මේ හොරු කණ්ඩායමක නායකයෙක්. ඉතින් එයාගේ ඒ ගල්තලාවක එයා හැමදාම රැට හොරකම් කරලා එකතු වෙනවා. ඉතින් ඒ ගල්තලාවට මෙයා එකතු වුණා මේ පිරිසත් එක්ක. එයාගේ කණ්ඩායම 500ක විතර කණ්ඩායමක් ඉඳලා තියෙනවා. ඒ 500ම කණ්ඩායමත් එක්ක එයා රැට හොරකම් කරලා මේ ගල්තලාවේ තමයි තමන්ගේ සැලසුම් සාකච්ඡා කරන්නේ. වගේ සාර්ථක අසාර්ථක වීම, රාත්‍රියේ කැලේ මැද ඔක සාකච්ඡා කරනවා. එතකොට එහෙම සාකච්ඡා කරනකොට මේ කැලේ නිතරම ස්වාමීන් වහන්සේ නමක් ඒ කිට්ටුවේ කුටියක වැඩ ඉන්නවා. ඉතින් මෙයා බැලුවා මේ හාමුදුරුවන්ගෙන් එයාට අභියෝගයකුත් නැහැ. ඉතින් මේ නිසා එයා එච්චර ගණන් ගත්තේ නැහැ ඒක. ඉතින් එයා බැලුවා, මේ හාමුදුරුවොත් බැලුවා මේ මෙතන ඉන්නේ හොරු කණ්ඩායමක්. ඉතින් ඒ අයත් එක්ක ඕනෑවට වඩා ඇඟෑලුම් කම්පාණ්ඩෝ නැහැ. ඉතින් මම මගේ පිළිවෙතක් දියුණු කරගෙන බඹසර සීලයක් රැකගෙන ඉන්නවා. තේහා මේ අය මොනවා වුණත් මට කමක් නැහැ කියලා කල්පනා කළා. ඉතින් එහෙම කල්පනා කරලා ඉන්නකොට මේගොල්ලන්ට දැන් සාමාන්‍ය අරහාමුදුරුවොත් ඉන්නවා. හොරු කණ්ඩායමත් රැට රැට ඇවිල්ලා ඒගොල්ලෝ ආය පාන්දරට යනවා. ඉතින් දවසක් මේ ඔරු නායකයා අර හාමුදුරන්ගේ කුටිය පැත්තට ගියා. ගල් ලෙන පැත්තට ගිහින් ඇව්වා. ඉතින් නිකන් ඇව්වා මේ හාමුදුරනේ, මේ ඔබ වහන්සේ කොච්චරකල් මෙහි ඉන්නවද කියලා. දැන් හොරු නායකයා තමයි අර හාමුදුරන්ගෙන් ඇහුවේ. එතකොට ඒ හාමුදුරුවෝ කිව්වා, ඉතින් මම නම් පැවිද්දට ඇවිල්ලා දැන් අවුරුදු 13ක් විතර වෙනවා. පොඩි කාලයක් නෙමෙයි. මම පැවිද්දට ඇවිල්ලා වසර 13ක්. ඒතර 13ක කාලයක් පැවිදි පිළිවෙත් පුරාපු කෙනෙක් මේ. ඒතර අවුරුදු 13ක් පැවිදි පිළිවෙත් පුරනවා කියන්නේ ඒක හිතා ගන්නවත් බෑනේ. ඉතින් විශාල කාලයක් නේ පැවිද්දෙක් අවුරුදු 13ක් කියන්නේ. ඊට පස්සේ මේ හොරු නායකයා ඇහුවා, හාඳුරුනේ මේ අවුරුදු 13ට ඔබ වහන්සේ ලබාපු ආධ්‍යාත්මික අධිගමය මොකක්ද? මං ඒක අහන්න කැමති. ඔබ වහන්සේ මේ අවුරුදු 13ට ලබාපු අධිගමමය தত্ত্বය මොකක්ද කියලා මේ හාමුදුරුවන්ගෙන් අර හොරු නායකයා ඇහුවා. අහනකොට අර හොරු නායකයාට අර හාමුදුරුව කිව්වා, නෑ එහෙම මොකක්වත් නෑ, හැබැයි මට නිකෙලල් සීලයක් තියෙනවා. කැලල් නැති, සිදුරු නැති, කැඩුණු නැති, බිඳුණු නැති, පළුදුණේ නැති සීලයක් මට තියෙනවා. එහෙම සීලයක් මා තුල තියෙනවා කියලා කිව්වා. ඉතින් කැඩුණු නැති, බිඳුණු නැති, සිදුරු නැති, අඩුපාඩු නැති සීලයක් මට තියෙනවා කිව්වාම, ඉතින් මේ හාමුදුරුවන්ගෙන් ආයෙත් අර හොරු නායකයාලා තියෙන, ඉතින් හාමුදුරනේ ඊට වඩා මුකුත්ම නැද්ද? අවුරුදු 13ක් නම් ලොකු කාලයක්නේ. ඊට වඩා ඔබ වහන්සේට මොකුත්ම නැද්ද කියලා ඇහුවා. අහනකොට අර හොරු නායකයා අහපු ප්‍රශ්නෙට අර හාමුදුරු කෝන් එහෙම නම් මොකුත් නැද, එහාර අවංක කෙනෙක්, ඒකනේ හාමුදුරු වටේ යන්නේ නැතුව කෙලින්ම කිව්වා, ඉතින් මට එහෙම මොකුත් නැහැ. හැබැයි ඉතින් මම මගේ සීලය කැළැල් නැති බව නම් මම දන්නවා. සීලය සිදුරු වෙලා නැහැ කියලා නම් මම දන්නවා. එතකොට මේ හොරු නායකයා කිව්වා, අනේ හාමුදුරනේ, එතකොට අදින් අවුරුදු ගණනාවකට කලින් දැන් මේ හාමුදුරුව පස්සෙනි ගල් ගුහාවට එන්න ඇත්තේ. අද මේ ගල් ගුහාවට ඔබ වහන්සේ වඩින්න කලින් ඔය ගල් ගුහාවේම මම බණ භාවනා කරන හිටියා. දැන් මේ හාමුදුරුවන්ට හරි පුදුමයි. මම පිළිවෙත් පුරාගෙන හිටියා. හැබැයි හාමුදුරනේ මට සීලයක් විතරක් නෙමෙයි තිබුණේ. මට චිත්ත සමාධියක් තිබුණා. මම පළවෙනි ධ්‍යානෙන් නැගිටිනවා, දෙවෙනි ධ්‍යානෙන් නැගිටිනවා, තුන්වෙනි ධ්‍යානෙන් නැගිටිනවා, හතරවෙනි ධ්‍යානෙනුත් නැගිටිනවා. ඒ කියන්නේ මට හොඳට ධ්‍යාන තිබුණා. දැන් වහන්සේට තියෙන සිල් විතරයිනේ, මට තිබුණා චිත්ත සමාධියක්. ඉතින් මම සමාධිය වඩාගෙන හතරවෙනි ධ්‍යානෙන් නැගිටලා අභිඥා පාදක සමාපත්තියකින් නැගිටලා තමයි මම පින්නපාතේ වඩින්නේ. ඒත් ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේට නිකෙලල් සීලයක් විතරක් තියෙනවා කියලා. ඉතින් හාමුදුරනේ එක දවසක් මේ හරක් බලන් දෙන කාන්තාවක් ලස්සන ගොපල්ලෙක් එක්කාව යගේ දුව. ඒ දියණිය දැකලා මගේ සමාහිත සිත බිඳිලා රාග සිත උපන්නා. එදායින් පස්සේ මට කවදාවත් ආය සමාධිමය සිත හදාගන්න බැරි වුණා. ඇයි? අර රාගයට බලවත් ආරම්මණය හරි ප්‍රබලයි. ඒකමයි කල්පනා වෙන්නේ. ඒ අනුවමයි හිතන්නේ. කොහේ ගියත් එයාවම පේනවා. එයාගේ නිමිති වැටහෙනවා, අනු නිමිති වැටහෙනවා. මේ සිතේ හැටි එහෙමයි. මේ සිතේ ස්වභාවය තමයි අපි තුල යම්කිසි සිතක් උද්ගත වීම පිණිස බලපාපු මේ නිමිති අනු නිමිති නැවත නැවත කෙලෙස් සහගත මතකයක් එක්ක නැවත නැවත අපි තුල ආවර්ජණය වෙන්න පටන් ගන්නවා. ඒක නැවත නැවත අපි තුල වෙන දෙයක්. ඒ නිසා මෙහෙම නැවත නැවත යාගේ සිත තුළ එබඳු ස්වභාවයක් ජනනය වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම නැවත නැවත යාගේ ඒ සිතේ ස්වභාවයම නැවත නැවත ජනනය වෙනකොට ඉතින් කර කියා ගන්න දෙයක් නැහැ. අර සමාධි ආරම්මණයේ භාවනා රම්මණයට හිත නැමින්නේ නැහැ. ඒකට බර වෙන්නේ නැහැ. වෙනදා වගේ භාවනා රම්මණයේ මත චිත්ත ඒකාග්‍රතාවය හදාගන්න අමාරුයි. අර නිමිති අනුනිමිති වශයෙන් සරාගී බවට අදාළව තමන්ගේ ඇතුලේ පදිංචි වෙච්ච සිතුවිලි බලවත් ඒවා නැවත නැවත බුරබුරා මතුවෙනවා. නැවත නැවත බුරබුරා මතුවෙනවා. ඒ කියන්නේ රාගෙන් පිච්චෙන්න පටන් ගන්නවා. එතකොට සමාහිත සිතකට කිසිම ආකාරයකින් අවකාශයක් නැහැ. ඒ නිසායි බුද්ධ ශාසනයේ සමාධියට කලින් සීලයක් ගැන කියන්නේ. සංවරය වුවමනා කරනවා. අසංවර වෙච්ච තැනක ඇතිවෙන සිතේ සෙවණැලි විසින් සමාහිත සිතක අවකාශේ වහලා දාන්න පුළුවන්. ඉතින් මේ විදියට සමාධිය වඩුවට මට සමාධියක් තිබුණේ මට අර කාන්තාව මතක් වුණා. ඇය හොයාගෙන ගියා මම. මම පැවිද්දා තෑරලා ඇය හොයාගෙන යනකොට ඉතින් මට ඇයව හම්බ වුණේ නැහැ. එදේත් මං එයාව හොයන එක නැවැත්තුවේ නෑ. බලන්න මේ සිත කොච්චර අපිව වටේ කරකවනවද, අමාරුවේ දානවද කියලා බලන්න. ඉතින් මම මේ විදියට හැම තැනම ඇවිද්දා. ඇවිද ඇවිද මම අර කාන්තාව හෙව්වා. ඉතින් මට කණ්ඩ වෙනදනම් පිණ්ඩපාති ගියාම දානි ලැබෙනවා. දැන් දානි නැති නිසා මම හිමීට මිනිසුන්ගේ ගෙවල් වල කුස්සියට පැනලා බත්තහුරක් කාලා යන්න පුරුදු වුණා. ඉතින් ගෙවල් දෙක තුනකට යනකොට මගේ කුස පිරෙනවා. ඊට පස්සේ මට ඕක පුරුද්දක් ගියා. ඊට පස්සේ මම මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක් අල්ලන පොඩි කණ්ඩායමක් හදාන හොරකම් කළා. ඊට පස්සේ එහෙම හොරකම් කළාට දැන් ඉතින් මට 500ක හොරු කණ්ඩායමක් ඉන්නවා. මම තමයි නායකයා. ඉතින් මං බොහොම ජයයට හොරකම් කරන කෙනෙක්. දැන් කලින් තාපසෙක්, දැන් තනිකර හොරෙක්. කලින් බඹසර සිල් දියුණු කරපු පැවිද්දෙක් අද තනිකරම හොරගමට වැටිලා. ඉතින් ස්වාමිනී මේ මම හොරකම් කරනවා, මං හොරකම් කළාට මට කවදාවත් ඇති හිතෙන්නේ. අන්න ඒක තමයි මේ මහ විශාල අකුසල සහගතව සංස්කාර රැස් වෙන්න ගියාට පස්සේ සිහිනුවණින් උපකාරය ලබා ගන්නට බැරි වුණොත්, සිහිනුවණින් ජවය ගන්න බැරි වුණොත්, එයා තුල නැවත 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 ඒ අකුසල සහගත තත්වයෙන් අතෘප්තිමත්කම එන්න ගන්නවා. ඒ අතෘප්තිමත්කම කඩාගෙන වැටෙන සිහිනුවණත් එක්ක අකුසලයන් මත අතෘප්තිමත්. තෘප්තියක් නෑ. යා තෘප්තිය අකුසලයෙන් මත බැහැලා හොයනවා, තෘප්තිමත් වෙන්නේ නෑ. ඒකයි හොරකම් කරන මිනිහෙක් කවදාවත් හොරකම නවත්තන්නේ නෑ. කාම මිත්‍යාචාරය යෙදෙන මිනිසෙක් ඒක නවත්තන්නේ නෑ. වෙන වෙන සම්බන්ධතා හදාගන්නවා. බොරු කියන මිනිසෙක් ඒක නවත්තන්න ලෑස්ති නෑ. එයා කවදාවත් ඒ බොරු කියන එක නවත්තන්නේ නෑ. කේලම් කියන කෙනෙක් මොන බණ ඇහුවා, දැන් ওই ගම්වල ඉන්නවා කේලම් කියන ඕපදූප කතා කරන අය. ඒගොල්ලෝ කොච්චර සිල් ගත්තත් ඒක නවත්තන්නේ නැහැ. ඒක නවත්තන්න බෑ ඇත්තට. දැන් ඕපදූප හොයන කේලම් කියන අය ගම්වල ඉන්නවා, නම ගියපු අය ඉන්නවා. එහෙම කියනකොට පවා අපිට අපේ ගම්වල ඒ අය මතක් වෙනවා. ඉතින් ඒගොල්ලෝ කොච්චර සිල් ගත්තත්, කොච්චර සංඝයා ඇසුරු කළත්, කොච්චර දන් දුන්නත් ඒක නවත්ත ගන්න බෑ. ඇයි? දන් දුන්නට ඒක නවතින්නේ නැහැ. සිහිනුවණින් ඒක නවත්තන්න ඕන. එයා එයාගේ ස්වභාවය අඳුනගත්තොත් තමයි ඒක නවත්ත ගන්න පුළුවන්. ඒකට ඉතාම තියුණු සිහිනුවණක් වමනා කරනවා. ඉතින් මේ හොරා කියනවා, අනේ හාඳුරනේ, මම මෙච්චර කල් හොරකම් කළා, හැබැයි මගේ සිත කවදාවත් සම්තෘප්තිමත් නැහැ. හැබැයි මං අදින් අවුරුදු 7කට කලින් ඔබ වහන්සේ වගේම බඹසර සීලයක් විතරක් නෙමෙයි, මට චිත්ත සමාධියත් ඒ කාලේ හොඳට තිබුණා. දැන් අද මම විශාල හොරු කණ්ඩායමකට නායකත්වය දෙන ප්‍රතාපවත් හොරෙක් කාඳුරනේ මම. ඉතින් ඒ නිසා ඔබ වහන්සේ හොම ඉන්න එපා. ඔබ වහන්සේ වගේ නෙමෙයි මම හිටියේ. මම ඉතා තියුණු සමාධියක් වඩපු කෙනෙක්. ඒත් මට වැටුණා. ඒත් මං වැටුණා. තියුණු සමාධියක් වඩලා පඨම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ, චතුර්ථ ධානයේ උඩට නැගිටලා මම අභිඥාපාදක සමාපත්තියක අදිෂ්ඨාන කරලා හිටි ගමන් පිණ්ඩපාති වඩින්නේ එරදීෙන්. ගමෙන් එළියට වඩින්නේ. එච්චර මගේ සමාධිය දියුණුයි. අද මම හොරෙක්. ඉතින් ඔබ වහන්සේගේ දිහා බැලුවාම ඔබ වහන්සේ කියනවා මට සමාධියක් නැහැ. හැබැයි මට අරියක් මේ එක්තරා බඹසර සීලයක් තියෙනවා. අනේ හාඳුරනේ, ওই සීලේ මතනම් විශ්වාසය තියන්න එපා. සීලයයි සමාධියයි දෙකම තිබුණු මමත් කඩා වැටුණා නම් ඔබ වහන්සේ ගැන කවර කතාවද බලන්න. බඹසර සීලයක් රකින්න පැවිදි ස්වාමීන් වහන්සේ නමකට හොරෙක් බණ කියනවා.
හොරෙක් බණ කියනද අපි නම් කියයි ඔයා මේ ඔයාට හොරකම නවත්ත ගන්න බෑ ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න කියලා අපි නම් අපේ උද්දච්චකමට කියාවි. ඉතින් මේ හාරොන්ට පුදුම ජාවයක් ආවා. ඉතින් මේ හොරා කියපු කතාව ලස්සන කතාවක්. මේ ස්වාමීන් වහන්සේට මහා විශාල අප්‍රමාදයක් ඇවිල්ලා උන්වහන්සේ පිරිනොම් පාලා තියෙනවා. උන්වහන්සේ පිරිනොම් පාලා තියෙනවා. ඉතින් මෙහෙමයි තමයි ජීවිතේ. කියන්නේ අපිට අපේ සිත මත විශ්වාසය තියන්න බෑ. එතකොට අපිට සමාහිත බවක් තියෙනවා නම් අපි යම්කිසි භාවනාවක් මොනවා හරි කරනවා නම් ඒක මත විශ්වාසය තියන්න නැතුව දියුණු කරන හැකියාව අපිට තියෙන්න ඕන. එතකොට මේ සමාහිත සිත අඳුන ගන්න හැකියාවත් ඒ සිත වෙනස් වෙන බව දකින හැකියාවත් මේ දෙකම ඕන. සිතක් මත විශ්වාසය තියන්න බෑ. සමාහිත සිතක් තිබුණට ඕනම වෙලාවක සිත ඊළඟ මොහොතේ වෙනස් වෙන්න පුළුවන්. මොකද ඊළඟ මොහොතේ අපේ හිත හැසිරෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඊළඟ මොහොතේ අපේ හිත හැසිරෙන්නේ කොයි විදිහටද කියලා අපිට කිසිම අදහසක් නැහැ. ඉතින් කොහොමද පින්වත්නි අපේ සිත විශ්වාස කරන්නේ? ඒක කවදාවත් විශ්වාස කරන්න බැරි එකක්. එතකොට දැන් සමාහිත සිතක් ඇති වෙනකොට අපි අදහස් දෙකක් නඩත්තු කරන්න ඕන. මට දැන් සමාහිත සිතක් තියෙන බව දකින්න ඕන. මේ සමාහිත සිත ඊළඟ මොහොතේ වෙනස් විය හැකි බව දකින්න ඕන. වෙනස් වෙන්න පුළුවන්. ඇයි සිත අනාත්මිකක්නේ? සමාධිය සිතනම් අනාත්ම නම් සිත තුල පැන නගින සමාහිත සිතත් අනාත්ම වෙන්න එපා. ඒක තමන්ගේ වස පින්වත්නි සිත තමන්ගේ වසඟේ නැත්තම් චින්තනාර්ථයක් තමන්ගේ වසඟේ නැත්තම් සිත තුල පැන නගින සමාහිත තමන්ගේ සමාහිත බව තමන්ගේ වසඟේ තියෙයි කියලා විශ්වාස කරන්න එපා. ඊළඟ මොහොතේ සිත හැසිරෙන්නේ කොහොමද කියලා අපිට කිසිම අදහසක් නැහැ. කිසිම අදහසක් නැහැ. එතකොට එහෙම කිසිම අදහසක් නැති නිසා අපිට කිසිම විශ්වාසයක් කරන්න බෑ අපේ සිත ගැන. එතකොට අපි අපේ සිත ගැන විශ්වාස නොකරනකමමයි සිත අඳුනා ගැනීම. සිත විශ්වාස කරන්නේ නැහැ කියන්නේ ඒකමයි දක්ෂකම. නමුත් ලෝකේ මිනිසු කැමති සිත විශ්වාස කරන්න. ඒකනේ මිනිසු කියන්නේ මගේ හිත මට විශ්වාසයි. මිනිසු කතාවට විවහාර ඕහාර මාත්‍රෙන් කියන්නේ මන් දන්නවා මගේ හිත ගැන. මගේ සිත කොච්චර පිරිසුදුද කියලා මන් දන්නවා. කොයිද පින්වත්නි පිරිසුදු සිත් තියෙන්නේ? පිරිසුදු සිත කියලා එකක් නෑ. සිත හැම වෙලාවකම රාගයෙන්ද, දේසයෙන්ද, මෝහයෙන්ද, ඡන්දයෙන්ද, නන්දියෙන්ද, තෘෂ්ණාවෙන්ද අපිරිසුදු වෙලා තියෙන්නේ. කොහොමත් සිතට ආවේනික තත්වයේ පාරිශුද්ධ බව නෙමේ අපිරිසුදු බව. ඒ නිසා තමයි සත්තානං විසුද්ධිය, සත්‍යයන්ගේ විසුද්ධිය ගැන බුදුරජාණන් වහන්සේට කියන්න උනේ. සිත ස්වභාවයෙන්ම අපිරිසුදු. ඒතොර එනම් මේ හැකියාව දැන් සමාහිත සිතනං උදාහරණයක් විදියට ඒ සමාහිත සිතක් ඇති බව දකින්න හැකියාවත් අපි තුල තියෙන්න ඕන. ඒක වෙනස් ඒක ඊළඟ මොහොතේ වෙනස් වෙන්න පුළුවන් බවත් අපේක්ෂාවෙන් ඉන්න ඕන. ඒක තමයි පළවෙනි හැකියාව. ඒතොර තමයි අපේ රළු නීවරණ ටික බුරුල් වෙන්න පටන් ගන්න. අපි තුල පවතින රළු නීවරණ ටික ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බුරුල් වෙන්න පටන් ගන්න යන්නේ එතකොටයි. දෙවැනි එක තමයි මේ මෙබඳු ආකාරයක සිතක් සමුදේ වීම පිණිස බලපාන දේ ගැන සංවේදීකම්. දැන් සමාහිත බව ඇති වෙන්නේ මොකක් නිසාද? සමාහිත බව ඇති වෙන්නේ ඒ සමාහිත බව පිණිස එයා තුල සකස් වෙච්ච නාම රූප ධර්ම නිසා. සමාහිත බව නිකන් ඔහේ පාරවල් තොටවල් වල ඉද්දී ඇති වෙනවද? කඩපිලේ ඉද්දී ඇති වෙනවද? කුස්සියේ ඉද්දී ඇති වෙනවද? මිදුල අතුපතු ගාදී ඇති වෙනවද? නෑ. සමාහිත බව පිණිස යගේ නාම රූප ධර්මයන් සකස් වෙන්න ඕන. ඒ සකස් කර ඒ වෙනුවෙන් සූදානම් වෙන්න ඕන. උදාහරණයක් කරන භාවනා කරනවා නම් එයා ඒගේ ඇඟ නැස්ති කර ගන්න ඕන එකට. තොදට වාඩි වෙලා ඉතින් එයා ඒකට හරියන පාරිසරික සාධක හොයාගෙන මේ හැම තැනම කරන්න බෑ. නමුත් බුද්ධ ශාසනයේ වදාරන්නේ පර්යංකෙන් වාඩි වෙලා කරන දෙයක් නෙමෙයි. නමුත් ඒක එකපාර අපිට කරගන්න බෑනේ. දැන් හැම වෙලාවකම අපිට අපි තුල සිහිනුවන උපදවාගෙන සිතට වික්ෂිප්ත වෙන්න නොදී අරමුණට කෙලින්ම ඍජුව ප්‍රතිචාර දක්වලා ඒ ප්‍රතිචාර දක්වනකොට කෙලෙස් හැදින් නැති විදියට මේ මොහොත ගත කිරීම තමයි අපි තුල දක්ෂතාවය. නමුත් ඒ දක්ෂතාවය මෙහෙම බණ ඇහුවා කියලා එන්නේ නැති නිසාම අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඇතුලේ ඒ වෙනුවෙන් මහ විශාල ජවයක් විශාල සූදානමක් ගන්න අපට සිද්ධ වෙනවා. නැත්තං අමාරුයි. එතකොට එහෙමනම් අපිට පළවෙනි එක මොකද්ද? අපිට අපේ සිත හැසිරෙන විදියත් සිත ඊළඟ මොහොතේ වෙනස් වෙන බවත්. උදාහරණයක් විදියට සමාධිය කියන එක කොච්චර වටිනවද ඒක තමන් තුළ උද්ගත වෙනකොට ඒකට දකින්න හැකියාවත් ඒ සමාධිමය සිත මත විශ්වාසී නොතබන හැකියාවත්. ඒක වෙනස් වෙන්න පුළුවන් ඊළඟ මොහොතේ. සමාහිත සිතක් අපට තියෙන. සිත පෙරලෙනකොට සිත අසමාහිත වෙනවා, සිත සරාගී වෙනවා. ඒකයි අපේ සිත එක එක වෙලාවට එක එක විදියට හැසිරෙන්නේ. එතකොට ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි, දෙවෙනි හැකියාව ඉතාම විශේෂ දෙයක්. ඒ තමයි පින්වත්නි මේ සමාධිමය සිත ඇති වුණේ කොහොමද කියලා හේතුඵල ධම ඔස්සේ විභාග කරගන්න පුළුවන් හැකියාව. දැන් සමාධිමත් සිතක්, සමාහිත බව, වික්ෂිප්ත නොවුණු සිතක්, කෙලෙස් වලින් බැටකන්නේ නැති සිතක් තමන් තුළ ඇති වෙන්නේ. ඒක ඇති වෙන ආකාරයට නාම රූපයන්ගේ සකස. එයාගේ මනසත් ඒ වෙනුවෙන් ලෑස්ති කරගෙන, ඇඟත් ලෑස්ති, ඇස් දෙක පවා පියාගෙන, කයත් ලෑස්ති කරගෙන, මනසත් ලෑස්ති කර, ඇස් දෙක පියාගෙන එයාට ගෙදර ගැන හිත හිත ඉන්න බැරිද? දරුවෝ ගැන හිත හිත ඉන්න බැරිද? එයා අත්දැකපු අතීත ජීවිතය ගැන හිත හිත ඉන්න බැරිද? පුළුවන්. ඒ මොකක්වත් හිතන්නේ නැතුව එයාගේ ඇතුළත් ලෑස්ති කරගෙන, ඒ කියන්නේ නාම ධර්ම ටිකත් ලෑස්ති කරගෙන, එයාගේ රූපයත් ලෑස්ති කරගෙන. ඒකයි අපි සමාහිත බව පිණිස ඇස් දෙක පවා පියාගන්නේ. කන පවා ලෑස්ති කරන, ඒ කියන්නේ කනින් ශබ්දයේ අනුව සිත පවත්වන්න නැති විදිහට මේ සෝතප් ප්‍රසාදේ ගැන පවා සංවේදීකමක් තියෙනවා. කන ගැන පවා පරිස්සම්. භාවනා කරනකොට ආහාර ගන්න දිව ගැන පවා පරිස්සම්. කාය සම්පස්සේ අනුව සිත විසිරෙන විදියට එයා කය ඇසුරු කරන්නේ නැහැ. එයා ඇඟ ගැන සංවේදී. එතකොට එහෙමනම් අපිට සමාහිත සිතක් අපි තුල ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඒ සමාහිත සිත අපි තුල ඇති වෙලා තියෙන්නේ යන් කවර දෙයක් නිසාවත් නෙමේ, ඒ සමාහිත බව පිණිස නාම රූප ධර්මයන් සකස් වෙලා නිසා කියලා දෙවණියට දැනගන්න ඕනේ. එතකොට අර රළු නීවරණ තව දුරටත් දුර්වල වෙන්න පටන් ගන්නවා. එතකොට මූලික හැකියාව තමයි, උදාහරණයක් විදිහට සමාහිත සිත නම්, සමාහිත සිත උපදින සමාධිය වඩන කෙනා තුළ, වඩන් නැති කෙනා තුළ එහෙම සිතක් උද්ගත වෙන්න විදිහක් නැහැ. එතකොට සමාහිත සිත ගැන යා අඳුන ගන්න ඕනේ. මට දැන් තියෙන්නේ සමාහිත සිතක් කියලා. දෙවෙනි එක තමයි මේ සමාහිත සිත මත විශ්වාසයේ නොතබා ඉඳ වග බලා ගන්න ඕනේ. ඊළඟ මොහොතේ සිත වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි හැකියාව තමයි මේ පුද්ගලයා තුළ මේ සමාහිත සිතක් ජනනය වීම පිණිස බලපාපු හේතු ප්‍රත්‍ය විභාග කරගන්න එක. සමාහිත සිතක් ඇති වෙන්නේ, ඒ සමාහිත සිත ඇති වෙන විදියට එයා රූපයත් සකස් කරගෙන, එයාගේ සිතත් නා මානසික ප්‍රවාහයත් සකස් කරගෙන තිබෙනවා. ඒක තමයි දෙවෙනි හැකියාව. එතකොට දැන් හැකියා දෙකක් තියෙනවා අවබෝධය කරා යන කෙනෙකුට. දැන් මේ අපි යන්නේ ක්‍රමානුකූලව රළු නීවරණ කඩලා දාන්න. තුන්වෙනි හැකියාව තමයි පින්වත්නි, ඒ පුද්ගලයා තුළ මේ සමාහිත සිත කියන එක වෙනස් වෙනවා තමයි. හැබැයි සමාහිත සිත වෙනස් නොවන ආකාරයට පුළුවන් තරයි සමාහිත සිත ප්‍රවේශම් කරගන්න ආකාරයට එයාගේ ගනුදෙනු ටික තියෙන්න ඕන. එතකොට අපි ඇස කන නාසය දිවකය මනස හරහා වෙනදා වගේම හැපාවිච්චි කරන ගමන් සමාහිත සිත පරිසම් කරන්න බෑ. ඇත්තට මේක පරිසම් කරන්න බෑ. මොකද මේක වෙනස් වෙනවා. ඊළඟ මොහොතේ හිත හැසිරෙන විදිහ හිතා ගන්න බෑ. නමුත් පින්වත්නි, ඊළඟ මොහොතේ හිත හැසිරෙන විදිය කොහොම එකක් වුණත් සමාහිත බව නැතුව ප්‍රඥාව අවදි කරන්න බැරි නිසා තුන්වෙනි එක තමයි සමාහිත බව ප්‍රවේශම් කර ගැනීම පිණිස යගේ ඇසුර, යගේ ගනුදෙනු ගැන වෙනදා වගේම ගනුදෙනු කරන්න යන්න හොඳ නැහැ. ඒ ඇසුර ගැන, ගනුදෙනුව ගැන සංවේදී වෙන්න ඕන. ඒක තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ මතුවෙන ඉතාම වැදගත් තුන්වෙනි හැකියාව. එතකොට මේ හැකියාව ඉතාම වැදගත්. එතකොට කෙනෙක් කියන්න පුළුවන්, දැන් ඔබ වහන්සේම කියවන්නේ සමාහිත බව ඊළඟ මොහොතේ වෙනස් වෙන්න පුළුවන්, මේක වැඩක් නැහැ. ඉතින් මේ ඊළඟ මොහොතේ වෙනස් වෙන තත්වයක් නම් තියෙන්නේ, ඒක විශ්වාස නොකළ යුතු තත්වයක් විදියටනේ අපිට සමාහිත සිත බව දකින්න කිව්වේ. දැන් මොකටද ඒක පරිසම් කරන්න හදන්නේ කියලා ඔගොල්ලෝ අහන්න පුළුවන්. දැන් පරිසම් කරන්න හදන්නේ ප්‍රවේශම නැතුව සමාධියෙන් තොරව ප්‍රඥාව මතුවෙන්නේ. සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥාන දර්ශන කියලානේ බුදුරජාණන් වදාලේ. එතකොට ඒක එන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා සමාහිත බව පරිසම් වීම පිණිස එයා තුළ වෙනදා වගේ ඇසුරක්, වෙනදා වගේ ගනුදෙනු ටිකක් නොකර ඉඳ එයා වග බලා ගන්න ඕන. ඒක යාගේ තුන්වෙනි හැකියාව. හතරවෙනි හැකියාව තමයි මේ සමාහිත බව පිරිහිලා යන්න, කඩාගෙන වැටෙන්න බලපාන ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අපි තුළ පැන නගින අකුසල විතර්ක. අන්නේ අකුසල විතර්ක ගැන පුළුවන් තරම් ඒවා ඉවසන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. මොනවාද? කාම විතර්ක, ව්‍යාපාද විද, ඒවා අපේ ජීවිතේ හැම වෙලාවකම පවතින තත්ත්වයන්. මේ කාම ලෝකේ කාම විතර්කෙන් නැත්තම් ඒක පුදුමයක්. පැවිදි වුණත් කාම විතර්කෙන් ඕන. ගිහි වුණත් ස්ත්‍රී පුරුෂ වයස ભેදයක් නැහැ. කාම ලෝකේ ඉපදිච්ච හැම මිනිහෙක්ගෙම සිතේ කාම විතර්කෙන් ඕන. ඒක ස්වභාවයක්. මොකද මේ කාම භවයට ආවේනික තත්ත්වයක් ඒක. කාම විතර්කෙන් ඕන. එතකොට කාම විතර්ක එන්නකොට ඒ කාම විතර්ක එන එක අපි කවදාවත් පාලනය කරන්න හොඳ නැහැ. මේ කාම විතර්ක එන්නේ කාම ලෝකේ නිසා, ව්‍යාපාද විතර්ක එන්නේත් කාම ලෝකේ නිසා. ඇයි? මේ කාම ලෝකයේ ස්වභාවය තමයි අරමුණු ප්‍රතිබද්ධව ඇලීම් ගැටීම් පාදක වෙන එක. ඇලෙනකොට කාමය, ගැටෙනකොට පටිගය, දේශය, ව්‍යාපාදේ. එතකොට මෙන්න මේ ඇලීම් ගැටීම් පදනම් කරගෙන තමා තුළ පැන නගින විතර්කයන් තමන්ගේ සමාධිය වනසන බව දැනගන්න ඕන. තමන්ගේම සිත තුළ ඇතිවෙන ඇතැම් විතර්ක තමන්ගේම සිත වනසන බව එයා ඉතා හොඳින් දැනගන්න ඕන, හොඳින් අඳුනා ගන්න ඕන. ඉතාම හොඳින් එයා එක තේරුම් ගන්න ඕන. මෙන්න මේ හැකියාව තමයි හතරවෙනි එක. හතරවෙනි එක මේවා ප්‍රමාණිකුලව මේ ඕගොල්ලෝ සංවේදී වුණොත් ඉතින් මේ සංවේදී කෙනාට මේ ප්‍රශ්නය බොහෝ දුරට විසඳා ගන්නට පුළුවන්. ඒක තමයි හතරවෙනි එක. මොකද්ද? සමාහිත බව තමා තුළ ප්‍රවේශම් වුණත් ඒක ඉස්සරහට විශ්වාසයක් තියන්න බැරි එකක්. නමුත් ඒක ප්‍රවේශම් වුණත් ඒක නැසෙන්නේ තමන්ගේම සිත තුළ පැන නගින තත්වයකින්. තමන්ගේම සිත තුළ පැන නගින තත්වයකින් තමයි ඒ ආධ්‍යාත්මික අවකාශයේ වෙනසිලා යන්නේ. ඒක වෙනසෙන්න පුළුවන් ඕනම වෙලාවක. එතකොට ඒක වෙනසෙන්න නොදී පරිස්සම් වෙන හැකියාව අපට පින්වත්නි තියෙන්න ඕන. පින්වත්නි ඒක ඊටාම විශිෂ්ට හැකියාවක්. එතකොට අපේ සමාහිත බව අපේ ඇතුලේ තියෙනවා. ඇතුලෙන්ම එන දේවල් විසින් ඇතුළ වනසලා දානවා. එළියෙන් එන එකක් නෙමෙයි. එතකොට කාම විතර්ක අතට අරන් පෙන්නන්න බෑ. ව්‍යාපාද විතර්ක අතට අරන් පෙන්නන්න බෑ. ඒවා ඇතුළෙන් එනවා. ඒ ඇතුළෙන් එන ගන්ධිය විසින් ඇතුළ වනසනවා. හරියට ගොයම් හැදීගෙන එනකොට ඒ ගොයම තුලින්ම පැන නගින වල් පැල ඇටි තමයි ගොයමේ සාරේ පවා අරගෙන වැඩෙන්නේ. අන්න ඒ වගේ අපි වල් පැල නඩත්තු කරන්න කැමති නැහැ. අපි කැමති ගොයම නඩත්තු කරන්නයි. හැබැයි ගොයම නඩත්තු කරන්න කියලා ගොයමට කරන සත්කාරයන්ගේ උපකාරය ඇතුව වැඩෙන්නේ වල් පැල නම් එයා ඉක්මනින් ගොයම පරිස්සම් කරන්න කලින් වල් පැල ගලවලා අයින් කරන්න ඕනේ. නැත්තම් ගොයමේ සාරයෙන් පවා රැකෙන්නේ වල් පැල. ඒතර වල් පැල අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. නිකම්ම වල් පැලෙනවා. කවුරුත් වල් පැල වගා කරන්නේ නැහනේ. ඒවා නිකම්ම එනවා. අන්න ඒ වගේ රාගය කියන එක අපේ නිකම්ම එනවා. සමාධිය කියන එක ගොයම වගේ. රාගය කියන එක, ඒ කියන්නේ කාම විතර්ක කියන එක, හරියට ව්‍යාපාද විතර්ක කියන එක වල් පැල වගේ. ඒවාට අමුතුවෙන් ආයෙ නඩත්තු කරන්න දෙයක් නැහැ. ඒවා නිකම්ම එනවා. ගොයම වගේ තමයි සමාහිත සිත. එතකොට මේ හැම වෙලාවකම අර විතර්ක තමන්ගේ සිත තුළ ඇති වෙන විතර්ක විසින් සමාහිත විතර්කේ වනසන බව දකින්න ඕන. එහෙනම් කැලේක හිටියත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න එක දුෂ්කර වැඩක්. වනාන්තරයක හිටියත් ලේසි නෑ. ඇයි? වනාන්තරයේද ඉන්නේ කොහෙද? ආරාමයකද? හාමුදුරුවන්ගේ ළඟද? සිවුරු පොටේ දැවටිද ඉන්නේ? එකක්වත් වැදගත් නෑ. ඒ ඉන්න කොහේ වුණත් තමන් තුළ විතර්ක පැන නගින්න පුළුවන් සසර හුරුවක් විදියට අපි පුරුදු කරලා තියෙන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක ආදී නිසා සමාහිත විතර්කේ මැරෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන සංවේදීකම තියෙන්න ඕන. ඒක තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ මතුවෙන්න ඕන ඊළඟ කාරණේ. ඒත් එක්ක මේ පුද්ගලයාට තියෙන්න ඕන, ඒ පුද්ගලයාට තියෙන්න ඕන තවදුරටත් සමාධිය පිණිස, සමාධියට අවශ්‍ය විදියට යෙදෙන හැකියාව. ඒ කියන්නේ භාවනා කරන හැකියාව, යෙදෙන හැකියාව. ඒ යෙදෙන හැකියාව තුළ තමයි, ඒ යෙදෙන හැකියාව කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒ යෙදෙන හැකියාව තුළින් තමයි එයාට සම්පූර්ණයෙන්ම අර රළු නීවරණේ කඩලා දාන්න තියෙන්නේ. මෙන්න මේ ටික තිබ්බොත් ඒක නැවත නැවත යෙදෙන්න ඕන. සමාධිය මත ඊළඟ මොහොත විශ්වාස නැහැ තමයි. නමුත් නැවත නැවත යෙදෙන හැකියාව උවමනා කරනවා. මේ නැවත නැවත යෙදෙනකොට තමයි රළු නීවරණේ කඩලා දාන්න පුළුවන් විදියට යගේ ඇතුළාන්තයේ සූදානම් වෙන්නේ. එබඳු සූදානම් වීමක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
අද දේශනාවේ දායකත්වයේ මීරිගම කිතුල්වල පහළගම අංක 86 ලිපිනේ පදිංචි ගංගානි කෞශල්‍යා මහත්මිය ඇතුළු පින්වත් පිරිස දරලා තිබෙනවා. මේ පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. ගංගානි කෞශල්‍යා මහත්මිය ඇතුළු පින්තුන් සියලු දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. හසින්ත මදුෂාන් මහත්මයා, සෙනුදී සිහන්සා, යුමිත් ආද්‍යාන් කියන දරුවන්ටත්, සුසිලා විජේසිංහ මෑණියන්ටත්, රවීන්ද්‍ර රූපසේන පියාණන්ටත්, ගයනී ශෂිකා, චතුරි ජයමිනි කියන සහෝදරියන්ටත්, රංගන දිල්රුක්, නිමේෂ් මදුසංක, ඔෂිනී වින්හාරා, නිවිස්මා පහන්දී කියන පින්වතුන්ටත්, ඒ දරුවන්ටත්, ධර්මාශ්‍රවණය කරපු සියලු දෙනාටත් මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගංගානි කෞශල්‍යා මහත්මිය ඇතුළු පින්වතුන් නමින් මියගිය සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා. දේශක්ඛයෝ